తండ్రి. సాధు సాధు సాధు. దిదహాస్ ఇసిదేకవసరే పశ్చిని మాసే, అదే పశ్చినిద భావన అనిసట హైవెనిద హైవెని మాసే పశ్చినిద అదే హైవెని మాసే పశ్చినిద భావన వెడసట. దిన సతి మాస దవసిన దవస గివి అనవా. దనట భావితాకరణ వర్షవలి క్రిస్తు వర్షవలి తమై అపి భావితాకరాన్ని ఇక తమై సమ్మత వెచ్చ వసర హటియట తీయన నిసా బుద్ధ వర్షవలి ఇవగే మానికుత్తా గమ్మలే వర్షవలి మెన మెన గెన గెన ఇసరహట యనవా. ఏ కియన్న అపి సామ తప్పరేకమ భావనావక్ కెరెనవా, మరణానుస్మతి భావనావ కెరెనవా. ఏ కియన్న అపి కౌరు క్షయ వేవి యనవా కేనక తేరుం కరగంట ఓన. ఏమ తేరుం కరగత్తహమ అపే సిత్వల పవతిన నిష్కామ భోగీ సితివిలి భూమయక్ పహావేలా గిహిల్లా సంసున్ సామకామీ సితివిలి దామే అని అతి వినం. ఎసే హితన్నది అగితమై అర నిష్కారణ సితివిలి పహలవేణి బాల సితివిలి పహలవేణి తింగుస సితివిలి పహలవేనవా అపి కౌరుత్ మరణే కెలవర కొట ఏతి సత్వయో కీల కల్పనా కర్ణదన అర నిష్కామ భోగి సితివిలి నతి వెలాగిల్లా సామకామి సితివిలి అతి వినం. సీలు సత్వ అంటమ ఎసే వీయుతుయి ఎసే తేరీయుతుయి సేసే తేరుంగన్న ఎనకొట గొడా పరాక్కుయి బహుమ దెని సింగ. ఏనిసా ధర్మకామీ కిరీమ కేనక మీ మనుష్యావ ఆరంభక రండు ఉన్న మౌపియో కుసే ఇన్న కాలే ఇందలా ఏమనత్తం ఏ ధర్మేట ఆసవీమ సిద్ధ వెన్నినే. మమ హితాన్ని అపిట బుదుహాంద్రుగన ప్రధాన ఆసావక్ గౌరవ్యాక్ అతివెన్నట హేతునే వరువక్ విత్ర గాథా కేవన అపి మీ ఆత వెన్న పొడువ అప్పుడు హిటియా మీ ఆత కీలకెనెక్ మీ ఆత కియన్నే జ్ఞాతి కమట అనువ పరంపర తునక్ ఎహెంగినెక్కినారు కానీ మీ ఆత కీల మీ ఆత సామాన్యంగా అందే హాయిట పటం కత్తొత్తేమో రాత్రి నమే దాయ వెనకం పిరిత్ కీలా ఉదు అదే కెనె ఇది అభి సమారులాట ఇతన పొడి నిందే అనో నముత్ ఆచి అమ్మ మీ ఆత హొందర పిరిత్ కీనో ఇది యమ్ కిసి దయా కపిట పుంజి మే కాలేది బుధుహాముదురు కీన సంకల్పయ దర్శనయ అపిట అతుల్ వెన్నే అతి ఇక నిసా వెన్నది పన్సల్ట గిహామ విహార మందిరేట అలుం కరాన్ని బుధుహాముదురు అంటే అలుం కరాన్ని ఏక నిసా వెన్నది ఏక నిసా వెన్నది మహాన వెన్న కెమతి దిగేలా ఇవ్వము ఉడిమ్మ బెల్ల ఓ మహాన వెన్న కెమతి గేలా కియన్నే ఎత్తే ఒక ధర బుధుహాముదురు అంట దిగిన ఏ శ్రద్ధావ నిసా ఇలంగతుగమ నిసా ඉතින් අන්න ඒ වගේ කුසේ ඉද්දෙම නැත්තම් කුඩාම කාලේ ඉඳලම තමයි තමන්ගේ දරුවේ දහමට යොමු කරගන්නවා නම් යොමු කරගන්න කල්පනා කරන්න ඕන. නැහැ මේ මගට යොමු කරගන්න කල්පනා කරන්න ඕන. ඉතින් එහෙම එන ගමනේදී තියෙනවා ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, යුනිවර්සිටි වගේ ධර්ම මාර්ග පියවර ගණනාවක් තියෙනවා මේ ශාසන ගමනේ. මුලින්ම සම්මුති පංචශීලාදී ධර්මයන් පිළිබඳව අවබෝධයකින් යුක්තව දාන සීල භාවනාවන් වල යෙදෙමින් කුසල ධර්මයේ යෙදিলা වන්දනාමාන වත්පිළිවෙත් බුද්ධ පූජා ආදී පවත්වමින් බුද්ධානුස්මති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ත්‍යාගානුස්සති ඔය දේවානුස්සති කියන ඔය අනුස්සති ධර්මත් වඩාගෙන වත් පිළිවෙත් කරමින් කටයුතු කරගෙන යන කෙනෙකුට ශ්‍රද්ධාව මනාකොට නැගිලා ප්‍රඥාව මනාකොට නැගිලා ඊට වඩා දෙයක් සෝවාන් ආදී මාර්ගඵල සකදාගාමි අනාගාමි අරිහත් යන සතර මග සතර ඵලයන් වලට පත් වීමට මාර්ගයක් මේ අතර වෙතොත් ඒ කවරක්ද යන්න පිළිබඳව ගවේෂණය කිරීමට සිත් පහළ වෙනවා. ඒවා අනුපිළිවෙලින් ආයුතු දේවල් කියලා මම හිතනවා. අපි මිනිස්සෙක් එකපාරටම මේ මහා ගැඹුරු ධර්මයට ඇදලා දැම්මහම අර ගෙදර නාන තටාකේ පීන ගන්න බැරි මිනිස්සෙක් මහසાગරයට ඇදලා දැම්මා වගේ වැඩක් නේ. මේ මිනිස්සෙර කොහොමවත් තේරෙලිය අතර පීන ගන්න බෑ. ඉස්සෙල්ලා ගෙදරින් වෙන්නට උවමනා කරන අර මල් පහන් පූජාව, වන්දනාමාන, පිරිත් කිරීම, අර අනුස්සති භාවනාදී සිද්ධ කිරීම, දවසට පොඩි මොහොතක් හරි ආනාපානසති වැනි භාවනාවක් හරි ප්‍රගුණ පුහුණු කිරීම ආදීන් සිද්ධ වෙලා තමයි මේ දර්ශන මාර්ගයට එන්න ඕන. ඉතින් අපි එහෙම තමයි ආවේ. සරල භාවනා ක්‍රම කිව්වා. පලාතේ තියෙන පන්සලට ගිහිල්ලා එක පන්සලක තිබුණ භාවනා වැඩසටහන ඕවට සහභාගී වෙමින් මෛත්‍රී භාවනා, අනුස්සති භාවනා සිද්ධ කරමින්, ආනාපාන සති භාවනා සිද්ධ කරමින් මේ සිතයි කයයි කියන්නේ දෙකක් කියලා තේරලා මේ මමම නෙමෙයි මේකේ තව ඇතුලේ ක්‍රියාවලියක් තියෙනවා කියලා හඳුනාගෙන ඊට පස්සේ මේ ධර්මයේ පිළිබඳව නොයෙකුත් ගැඹුරු සිද්ධාන්ත කියන ස්වාමින් වහන්සේලා සොයමින් ගිහියෝ වේවා පැවිද්දෝ වේවා සොයමින් ගමක් ගමක් ගානේ ආරණ්‍යයක් ආරණ්‍යයක් ගානේ ගිහිල්ලා විවිධ පුජ්‍යලයන් එක්ක විවිධ න්‍යායාත්මක සංවාදයන් පවත්වමින් ක්‍රමානුකූලව අඩු වැඩියෙන් වැරදි හදාගනිමින් ඉස්සරහට දර්ශනය හදාගෙන ආපු ගමනක් තියෙන්නේ. ඉතින් පින්නතුනේ අන්න ඒකයි හැම කෙනෙක්ගේම ජීවිතේ වෙන්න ඕන. අන්න එහෙම ආපු කෙනෙකුට පරිණතව දහමට මුහුණ දීමේ හැකියාව, ශක්තිය පහළ වෙනවා. තථාගතයන් වහන්සේගේ ධර්මය හරීම ගැඹීරයි. ඒක රජ කෙනෙකුටවත් මහා පණිවරයෙකුටවත් තේරුම් ගන්න ලේසි පහසු දෙයක් නෙමෙයි බුදුහාමුදුරු සොයාගත්තේ. ඒක සම්බුද්ධ වචනයෙන්ම ගැඹීරු අයන් දම්මෝ පණ්ඩිත වේදනියෝ යන වචනෙන් දේශනා කළා. ඒක නිසා තථාගතයන් වහන්සේගේ ධර්මය කියන අය ඉක්මනට වයසට යන ස්වභාවයකුත් තියෙනවා. මොකද හේතුව මේ හරියට මහන්සි වෙන්න ඕන. මේකේ ඒත්තු ගන්නන්න, කියලා දෙන්න, පැහැදිලි කරලා දෙන්න, උපමා නිදර්ශන ගෙනහැර දක්වන්න හරියට මහන්සි වෙන්න ඕන. මේ කවුරුවත් එක්කවත් නෙමෙයි මේ සෙල්ලම් කරන්නේ මාරයත් එක්ක. එතකොට ශ්‍රාවකයාගේ තියෙන ශක්තියත් දේශකයාගේ තියෙන ශක්තියත් දෙකම එකතු වෙලා තමයි ජයග්‍රහණය සිද්ධ කරන්නේ. දැන් බාහිර ජයග්‍රහණත් එහෙමනේ. දැන් අපි හිතපු ඔලිම්පික් පදක්කමක් කියලා ඒක ගන්නේ කොහොමද? ඒක ගන්නෙත් ශිෂ්‍යයාගේ තියෙන කාර්යශූරත්වය සහ දක්ෂතාවයත් ගුරුවරයාගේ තියෙන මහානා කැපවීමෙන් කරන සිදු කරන පුහුණු වීමත්. ඔන්න ගුරුවරයා දක්ෂයි, ගෝලයා දක්ෂ නම් ඔලිම්පික් හම්බ වේද? නෑ. ගෝලයා දක්ෂයි, නමුත් උපාය මාර්ග වෙලාවට කැපවීම, ඒවා දිරිමත් කිරීම, මානසික බලවත් බලව ගැනීම සිද්ධ කරන්නේ නෑ මේ ගුරුවරයා. ඒත් පදක්කම හම්බ වෙන්නේ නෑ. ඒ නිසා අර න්‍යායාත්මක බල ගැනීම ගුරුවරයාගෙන් සිද්ධ වෙනවා නම්, ඒ වගේම ශිෂ්‍යයාගේ මනා කැපවීම සිද්ධ වෙනවා නම්, ඒ දෙක එකතු වුණු තැන පදක්කමක් ලැබනවා වගේ අපට අපේ ජීවිතයේ තුල තිබෙනා වූ ගැඹුරු යථාර්ථයන්, අවබෝධයන්, එහෙම නැත්නම් මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ වර්තමානයේදී මාර්ගඵල කියලා ගොඩාක් වෙලාවට මේ යන්නේ සංකප්ප රාගයේ පස්සේ. නිවන කියලා සංකල්පයක් හදාගෙන, මාර්ගඵල කියලා සංකල්පයක් හදාගෙන සංකප්ප රාගයක් පස්සේ යනවා. නිවන හම්බ වේද? හම්බ වෙන්නේ නැහැ. ඇයි සංකල්පයක් නේ හොයන්නේ? ඔබ අහලා තියෙනවද සත්‍ය යනු සංකල්පයක් කියලා? නැහැනේ. සත්‍ය යනු සංකල්පයක් නොවේ කියලායි අපි අහලා තියෙන්නේ. සත්‍ය සංකල්පයක්ද? සත්‍ය සංකල්පයක් නැහැ. සත්‍ය සංකල්පයක් නෙවෙයි. සංකල්පයක් කියන්නේ මොකද්ද? මං කල්පනා කරලා හදාගන්න එකක්. දැන් ඔන්න අපි කියනවා අතුරු ගිරියේ තොරණක් ගහලා තියෙනවා. දැන් අපි සංකල්පයක් හදාගන්නවා තොරණේ මේක වෙන්නේ නැති, මේ වගේ තොරණක් වෙන්නේ නැති කියලා. හැබැයි අපි එතෙන්ට ගිහිල්ලා බැලුවා මේ චූටි තොරණක් ගහලා තියෙන්නේ පොඩි එකක්. හැත්ත වෙනස් මන්ද මේ දෙයක්. දැන් බලන්න අපේ සංකල්පයට අනුව ගිහින් බලද්දී එතන නෙමෙයි, ඒක නෙමෙයි. ඒ නිසා සංකල්පයකට කිසිසේත්ම සම්බන්ධ කරගන්න බැරි දෙයක් තමයි විශේෂයෙන්ම නිවන නිර්වාණය කියන්නේ. ඒ නිසා නිවන කියන්නේ සංකල්පයක් නෙමෙයි. සත්‍ය කියන්නේ සංකල්පයක් නෙමෙයි. මාර්ගඵල කියන්නේ සංකල්පයක් නෙමෙයි. එනිසා අපි සංකප්ප රාගෝ කියන පැත්තට වැටිලා නිවන කියන සංකල්පය හොයනවා, සත්‍ය කියන සංකල්පය හොයනවා. ආරම්භ කරපු දැනම වැරදිලා තියෙනවා. ආරම්භ කරපු දැනම වැරදිලා තියෙනවා පින්වතුනි. ඉතින් කොහොමද මේක නිවැරදි කරගන්නේ? ආරම්භ කරගත්ත තැනම වැරදිලා. එහෙමනම් මෙන්න ඒ ප්‍රශ්නේ ඔබේ තුල ඔබ විසඳගන්න ඉස්සෙල්ලම. ආධ්‍යාත්මයේ නිදහස්ව නිවහල්ව තබා ගන්න ඕන මුලින්ම. නිදහස්ව නිවහල්ව තබා ගන්න ඕන මුලින්ම. ඒකට කියනවා අපි විමුක්ති සහගතව වාසය කරනවා කියලා. විමුක්තිය කියන්නේ පින්නතුනි බැඳීම් නැති කියන එක. අයිතියක් නැති. මේ හිත හදන එක තරම් අමාරු දෙයක්, අපහසු දෙයක් තවත් නෑ. ඒ කාලේ භික්ෂූන් වහන්සේලා උපමා කරේ ස්වාමීනි හිත හදනවයි කියන්නේ ඔටුවෙක්ගේ පිට දොඹ ගෙඩියක් තියනවා වගේ වැඩක්. ඒ වගේ අමාරු වැඩක් කියලා. ඒක ඇත්ත. හිත හදනවා කියන එක හරි අමාරු වැඩක්. ඒකට බොහොම තීක්ෂණ නුවණක් ඕන. තීක්ෂණ නුවණක් ඕන. හොඳයි පින්නතුනේ, හිත මෙහෙයවන්නේ කවුද? හිත මෙහෙයවන්නේ තමන්. ඇයි හිත මෙහෙයවන්නේ? දෙයක් ලබන්න. හිත මෙහෙයවන්නේ දෙයක් ලබන්න. මොනවද අපි අපි බලාපොරොත්තු වෙන දේ? විමුක්තිය ලබන්න, මාර්ගඵල ලබන්න, නිවන් දකින්න, සත්‍ය අවබෝධ කරගන්න කියන වචන භාවිතා වෙනවා. සිත මෙහෙවන්නේ මොකටද? දෙයක් ලබන්න. ඕනම මොහොතක ඒ කියන්නේ අපිට තාම දෙයක් ලබන්න ඕන. අරදී මේ දේ ලබලා දැන් නිවන් ලබන්න ඕන. නිවන තියෙන පිනතුනි ලැබීම් හා නොලැබීම් දෙක නැති තැනක. ඔන්න ඉගෙන ගත්ත හොඳ රහසක්. හොයාගෙන යන කෙනෙකුට පහසු වෙයි. ලැබීම් හා නොලැබීම් කියන දෙක නැති තැනකයි නිවන තියෙන්නේ. එහෙමනම් ලබන්න ගිහිල්ලා ලබන්න බෑ. නිවන ලබන්න ගිහිල්ලා ලබන්න බෑ. කමක් නැද්ද මේ වගේ ටිකක් ගැඹුරු වේවා කිව්වට? නැත්නම් ඉතින් සාම්ප්‍රදායික දෙයක් කියලා මගේ ඇඟ බේරගෙන කවියක් සින්දුවක් ගාථාවක් කතන්දරයක් හිනා වෙන්න පොඩ්ඩකුත් දාලා දේශනයක් සම්පූර්ණ කරලා එච්චර ගැඹුරු ඥානයක් නැති උපාසක අම්මල ටික පොඩි සන්තෝෂමකට ලක් කරලා ගෙදර යවනවා. ඒකනේ ගොඩක් තැන්වල වෙන්නේ. ඒ තමයි වෙන්නේ. දැන් මහා පිරිස එකතු වුණත් මොකටද කියලා හිතනවා. මොකද හේතුව? මහා පිරිස එකතු වෙන තැන් වලට ගිහිල්ලා මම දැකලා තියෙනවා. එකතු කළා කරන වැඩසටහන වලට තැන් වලට කියනවා. ගිහිල්ලා තියෙනවා. ඉතින් ඉන්නේ කවුද? ඉන්නේ මේ ආතභූත වෙච්ච අපේ ආච්චි අම්මල ටික. ගැඹුරු දාර්ශනික බුද්ධියක් නැහැ. ඔය නිකන් බුලත් ටිකක් කපලා කඩ දිහා බලාගෙන ඉන්න මට්ටමේ කියන දෙයකට සාදු කියන මට්ටමේ කියන දෙයක් හිතන්න නම් පුරුදු වෙලාම නැහැ. කියන දෙයක් ඔහේ සාදු කියලා පිළිගන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. අපි ඕවා හිතන්න වැඩි වැඩි හරියට අර මේ දේවලිය විලි වගේ හිතුවොත් පෞ සිද්ධ වෙයි වගේ කියලා තමයි හිතන්නේ. බුදුහාමුදුරු කියපු දෙයක් වැඩි හිතන්න ගියොත් එහෙම ඒ අවිශ්වාස කරනවා. එහෙම නැත්තම් ඒක පිළිබඳව අපි සැක හිතුවා කියලා වෙලා විචාරශීලී බුද්ධිය පුරුදු වෙලාම නැහැ. මේ ඇත්ත ළඟත් ඒක තියෙනවා ටිකක් වෙන්න. දැන් ওই ටික ටික අඩු වෙලා තියෙන්නේ. නමුත් පුරුදු වෙලා තියෙන්නේ හිතනවයි ගවේෂණය කරනවයි කියන එකක් නැහැ. එහෙයි කියන්නයි සාදු කියන්නයි පිළිගන්නයි විතරයි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ප්‍රඥාව සංවර්ධිත වෙන්නේ නැහැ. සිතන්න යහපත්ව ධර්මානුකූලව ප්‍රතික්ෂේප හිතින් හිතන්නත් එපා. අනුමැති හිතකින් හිතන්නත් එපා. ධර්මානුකූලව හිතන්න පුරුදු වෙන්න. දැන් අපි කතා කරා ඉතාම වටිනා කාරණා සමුදාය. නිවන තියෙන තැන උත්සාහය තිබේද? ඔබෙන් අහන්න ප්‍රශ්නේ. කියන්න බලන්න. මොකද උත්තරේ? උත්සාහය නැහැ. අනිත් අයගේ උත්තරේ? උත්තරයක් නැද්ද? උසාහය තියෙනවා. ඩොක්ටර් මොකද කියන්නේ? උසාහය නැහැ. ඊට පස්සේ ඉන්නේ ඈ? උසාහයක් අවශ්‍ය නැහැ. අනිත් අම්මල? උසාහයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඇයි උත්සාහයක් අවශ්‍ය නොවන්නේ? වැඩි දෙනෙක් ඉන්නේ ඒකනේ. ඇයි උත්සාහයක් එතෙන්ට ඕනේ නැත්තේ? උත්සාහයත් ක්‍රියාවක්. කෙනෙක් නැති නිසා. උත්සාහ කරන්නේ මම. උත්සාහයේදී කරන්න කෙනෙක් ඉන්නවා. එහෙනම් නිවන් දකින්න අපි උත්සාහ කරන්නේ ඇයි? ඒකටත් උත්තර සපයගෙන යන්න. මේ වැරදි හරි කියනවා නෙමෙයි. ඒකටත් උත්තරයක් දෙන්න. එහෙනම් මේ ලෝකෙන් අපිට ලැබෙන වාද විවාද කියලා හිතන්නකෝ. කවුරු හරි ඔබගෙන් අහනවා මේක. එහෙනම් නිවන් දකින්න උත්සාහ කරන්නේ ඇයි? ඈ? ඔව්, එන නිවන් දකින්න උත්සාහ කරන්න කියලා කට්ටිය කියනවා. ඒ ඇයි කියලා අහනවා. ඒක එහෙනම් හරිද? ඒක එහෙනම් වැරදිද? නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න කියනවා. ඉතින් මේ පුණ්‍ය කම්මං ආසවක්්‍යාවහං ඕතු කියලා කියනවා නේද? නිවන් අරමුණු කරගන්න කියනවා, නිවන් ප්‍රාර්ථනා කරන්න කියනවා, නිවන් දකින්න උත්සාහ කරන්න කියනවා. එතකොට නිවන තුල උත්සාහයක් නැහැ කියනවා. මේ ඔබතෝ කෝටික ප්‍රශ්නනේ. මාර්ගය යන උත්සාහයක් අවශ්‍යයි. උත්සාහයක් නැති තැනට යන්න උත්සාහයක් අවශ්‍යයි. එහෙමද? උත්සාහයක් නැති තැනට යන්න උත්සාහයක් අවශ්‍යයි. උත්සාහයක් නැති බව තේරුම් ගන්න උත්සාහයක් අවශ්‍යයි. ඒ උත්සාහයේදී උත්සාහයන්ට තැහැරෙනවා. නිරුත්සාහය කියන්නේ කුමක්ද? දැන් මේ ලෝකේ තියෙන උත්සාහ කිරීම කියලා එකක් තියෙනවා, උත්සාහ නොකිරීම කියලා එකක් තියෙනවා. දෙයකට උත්සාහ කරනවා, දෙයකට උත්සාහ නොකරනවා. දැන් මේ උත්සාහ නොකර සිටීමෙන් සත්‍ය අවබෝධ වේද, උත්සාහ කිරීමෙන් සත්‍ය අවබෝධ වේද කියලා කෙනෙක් ඔබගෙන් ප්‍රශ්නයක් විමසනවා. ඔබ කොහොමද ඒකට දෙන උත්තරේ? ඔබ හඳුනාගත්ත ධහමට අනුව උත්සාහ කිරීමෙන් සත්‍ය අවබෝධ වේද, උත්සාහ නොකිරීමෙන් සත්‍ය අවබෝධ වේද? උත්සාහ කිරීමත් උත්සාහ නොකිරීමත් අතහැරීමෙන් සත්‍ය අවබෝධ වේ කියලා මේ මහත්යගේ අදහස. අනිත් අයගේ අදහස? උත්සාහ නොකිරීම කියන්නේ. දැන් හොඳට උත්තරයක් ගන්න බලන්න. කැමැත්තෙන්. ඒ දෙකම අත්හැරලා ඉන්නවා. මධ්‍යස්ථව ඉන්නවා. ඒ කියන්නේ උත්සාහ කිරීම කියන්නේ ඇලීමක්, උත්සාහ නොකිරීම කියන්නේ ගැටීමක්. ඒ දෙකම අත්හැරලා ඉන්න ඕන මධ්‍යස්ථව. හරි, ඊළඟට අනිත් අයගේ උත්තරේ. ක්‍රියාවත් නැති අක්‍රියාවත් නැති මාර්ගයක් තෝරගන්න ඕන. හොඳයි. ඩොක්ටර් ගියන්ස්. ඔව් උත්සාහ කරොත් තව ඉන්න අනිත් අයත් උත්තරයක් දෙන්න බලන්න. මොකද මේවා සුද්ධ කරගත්තේ නැති වුණොත් අපේ ගමන පැහැදිලි වෙන්නේ නැති වෙනවා. ඒ නිසා සුද්ධ කරගන්න ඕන. හොඳට පැහැදිලි කරගන්න ඕන මේවා. නිවනට යන්න අන්ත දෙකෙම මිදෙන්න ඕන. යන්න ඕන. කොහෙද නිවන තියෙන්නේ? යන්න එපේ. යනව නම් කොහේරි යන්න ඕන. ඒ කියන්නේ උඩට යනවද, පල්ලෙහාට යනවද, කෙලින් යනවද, හරහාට යනවද, මැදින් යනවද, කොච්චර දුරක් යනවද? යන්න ඕනනේ. කොච්චර දුරක් යන්න ඕනද? අන්ත දෙකෙන් මිදුණු තැන. දැන් හොඳයි උත්තර දෙන විදිය. නේද කියලා අහන්නේ නැනේ. නේද කියලා අහන්න තියෙන හොඳයි. නේද කියලා ඇහුවාම නිකන් උත්තරේට මාව සපෝට් කරගන්න හදනවා. එහෙම කරන්න එපා. මාව අල්ල ගන්න එපා. උත්තරේ තමන්ගේ. ඈ මගේ සපෝට් එකක් නැහැ. මං ඒ සියලුම දේ එකතු කරලා වෙනම උත්තරයක් දෙන්නේ. මන් දෙන එකට මම වග කියන්නේ, ඔබ දෙන එකට ඔබ වග කියන්න ඕන. පැහැදිලිනේ? එහෙමනම් ඒ ඒක තුල වගකීම ගන්න තමන් හොඳට කල්පනා කරලා උත්තරේ දෙන්න ඕන. උත්සාහ කිරීම, උත්සාහ නොකිරීම දෙකම ක්‍රියාවක්. ඒ මාත්මයාගේ අදහස. ඔව්. ඊට පස්සේ තොරයි, ක්‍රියාවෙන් තොරයි. හරි, ක්‍රියාවෙන් තොර. අන්න හරි, ක්‍රියාවෙන් තොර ගමන් කරන්නේ කෙසේද? දැන් ඔකට උත්තරයක් දෙන්න හැමෝම උත්තරයක් දෙන්න ඕන. ක්‍රියාවෙන් තොර ගමන් කරන්නේ කෙසේද? ක්‍රියාවෙන් තොර වුණාම ගමන් කරන්නෙක් නැහැ. ගමනක් තියේද? ක්‍රියාවකට නොවැටි ගමන් කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ මොකද ඒ අමුතු ගමන කියලා කවුරු හරි අහනවා. එතකොට මොකද දෙන උත්තරේ? ක්‍රියාවකට නොමැටි ස්වභාවික తත්වය. මොකද්ද ස්වභාවික తත්වය කියන්නේ? ස්වභාවික తත්වය එහෙම ගමන් කරේ, ඒ ගමන කොයි වගේද? ස්වභාවික తත්වයේ ගමන කොයි වගේද? උදාහරණයක් දක්වන්න. අසන වචනයක් තියෙනවා ඔකට. ස්වභාවික தත්ත්වයේ ගමනකට ලස්සන යොදන්න පුළුවන් හොඳම වචනයක් තමයි ගලා යෑම. ඒ ක්‍රියාවක් නෙවෙයි, ගඟකනේ. ගඟක ගලා යෑම ක්‍රියාවක්ද? ගඟ ගලනවද? කවුරු හරි ගලවනවද? නෑනේ. නෑනේ. ආ, ලස්සන වචනයක් ගලා යෑම. ඊට පස්සේ මම පාවිච්චි කරපු තව වචනයක් තමයි අර අයිස් කැටේ තෙක්ක ගන්නකොට මම පැහැදිලි කරපු වචනයක් තමයි දියව යාම. ඒයි ලොකු දෙයක් තියෙනවා මේ පොඩි උනාට. දියව යන්න. දියවලා යනවා, දියව යාම. කවුරක් කරන්නේ නැනේ? කවුරක් කරන්නේ? කවුරක් කරන්නේ? ගලා යනවා, දියව යනවා, කවුරුත් කරන්නේ. හමා යනවා, කවුරුත් කරන්නේ. නිර්වාණය පිළිබඳව හරියි අපූරු ප්‍රශ්න විචාර තරග තියෙනවා මේ මිලින්ද ප්‍රශ්න කියන ග්‍රන්ථයේදී. දැන් නිවන කියලා එකක් නැහැලු, තියෙන දෙහාවක් නැහැලු. එහෙනම් ඒක අවබෝධ කරන්නේ කෙසේද කියලා ඇහුවාම මහා උපතෝගෝටික ප්‍රශ්නයක්නේ. ආ, වෙන කෙනෙක් වෙන ආගමිකෙක් බොහෝ වෙලාවට අහන්න තියෙන හොඳ ප්‍රශ්නයක්. තියෙන දිහාවක් නැත්තම්, වර්ණයක් නැත්තම්, තියෙන තැනක් නැත්තම් අවබෝධ කරන්නේ කෙසේද? ඔන්න ඕවට හොඳ පිළිතුරු අපි ළඟ අවබෝධාත්මකව සපයාගෙන තියාගන්න ඕන. මට මේ උත්තර අතර පැහැදිලි උත්තරත් හොඳට පේනවා. පොඩි පොඩි අපැහැදිලිකම් තියෙන උත්තරත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඔක්කොම නිවැරදි කරගන්න ඕන. වහාම නිවැරදි කරගන්න ඕන. ඒකට කියනවා එළඹ සිහිය එළඹව ගන්නවා කියන්නේ ඒකට තමයි. වහාමනේ වැරදි කර ගන්න ඕන. මේ ලෝකේ නිවන් දකින්න උත්සාහ කරන ගොඩාක් උදවිය. ඒ කිසි කෙනෙක් නිවන් දකින්නේ නැහැ. ඒ කිසි කෙනෙක් නිවන් දකින්නේ නැහැ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඒගොල්ලන්ට යංගිරි දවසක තේරිච්ච දවසක නිවන් දකිනවා. ඊළඟට නිවන් දකින්න කිසි කෙනෙක් උත්සාහ කරන්නේ නැතුව ඉන්නවා. අර උත්සාහ කරන කෙනා දැක්කත් මෙයා නම් දකින්නේ නැහැ කවදාවත්. උත්සාහ නොකරන කෙනා එයා කිසිකේ දරයා උත්සාහ කරලා කරලා හරි කවදක හරි තේරුම් අරන් හරිද වෙනස් කරගෙන මාර්ගය නිවන් දකින්නවා. නමුත් උත්සාහය කරන්නේ නැති කෙනා කිසිසේත්ම දකින්නේ නැහැ. දැන් උත්සාහ කරන කෙනා නිවන් දකින්නෙත් නැහැ, උත්සාහ නොකරන කෙනා නිවන් දකින්නෙත් නැහැ. එතකොට නිවන තියෙන්නේ උත්සාහය කිරීම තුළද නොකිරීම තුළද? දෙකම තුල නොවේ. ටිකක් පහළ මට්ටමේ ඉදදී මේක දිහා බැලුවොත් ටිකක් උපතෝගෝ ටික ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙනවා. නමුත් ප්‍රඥාව විසඳ ගත්තොත් ගැටලුවක් නෙවෙයි මේක. හරි සරල සිද්ධාන්තයක්. මේම වචනයක් පිට කරනකොට නිවන වැහෙනවා. අරමුණක් ගන්නකොට නිවන වැහෙනවා. දෘෂ්ටියක් ගන්නකොට නිවන වැහෙනවා. සෑම කෙනෙක්ගේම හිත ඇතුළේ ඉන්නවා රහත් මෙණින් වහන්සේ නමක්, රහතන් වහන්සේ නමක්. අරමුණු සහ සිතුවිලි වචන වලින් දාලා පාගල දෙන්නේ කවුද? තමන්. හැමදාම තමන් තුළ ඉන්න රහත් මෙණින් වහන්සේ, රහතන් වහන්සේ තමන්ම අරමුණු මත පාගා දානවා. බුදුහාමුදුරු කරේ ඇත්තටම මිනිස්සයා ළඟ ඉන්න අර නිදාගෙන ඉන්න රහතන් වහන්සේ අවදි කරපු එක. දැන් ඔය ඇත්ත පිළිගන්නවද? ඔය ඇත්තන්ගේ හැම කෙනෙක්ගේම ආධ්‍යාත්මය තුළ නිදාගත්ත රහත් මෙණින් වහන්සේ නමක්, රහතන් වහන්සේ නමක් ඔය අරගෙන තමයි හැමතැනම ඔය ඇත්ත යන්නේ. තේරුණානේ? හැම ජීවිතයක් ඇතුළෙම නිදාගත් රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඇත්ත වශයෙන්ම අපි මේ දෙහිකට වෙන් කළා කියන්නේ නැතුව මේක ඒක පුජ්‍යල නාමයක් භාවිතා කරන්න ඕන. රහත් මෙහෙණින් වහන්සේලා, රහතන් වහන්සේලා කියලා එහෙම කුට්ටාස දෙකක් නැහැ. අරියතුන් වහන්සේලා කියන වචනේ පාවිච්චි කරාම මෙහෙණින් වහන්සේ වේවා, පිරිමි පාර්ශවේ වේවා, ගැහණු පාර්ශවේ වේවා, සියලු දෙනාම ඒකාත්මික වෙන තැනක් තමයි මේ අරියතුන් වහන්සේලා කියලා කියන්නේ. එතනක් දෙන්නෙක් හිටියොත් ભેදනේ. එතන දෙන්නෙක් නැහැ. එක්කෙනෙක් ඇත්තෙත් නැහැ. පුජ්‍යලයෝ නැහැ. අෂ්ටපුරිස පුද්ගල කියලා කියනෝ ඒ කරුණ අටකින් සමන්විත වෙච්ච නිසා, ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසිච්ච නිසා. එතන ස්ත්‍රියකුත් නැති නිසා, පුරුෂයෙකුත් නැති නිසා. ආර්ය ශ්‍රාවකය කියලා කියන්නේ ඇත්තට වශයෙන්ම පුජ්‍යල වේදේ පවා බිඳපු කෙනෙක්. පුජ්‍යල වේදේ කොහෙද තියෙන්නේ? මිනිස්සුන්ගේ විඥාන ඇතුලේ. දෘෂ්ටි ඇතුලේ, සංකල්ප ඇතුලේ තමයි ආගම් ભેද, පුජ්‍යල ભેද, ಜಾති ભેද ඔක්කොම තියෙන්නේ. බාහිරේ කිසි දෙයක් නැහැ පින්නතුනේ. සියල්ල මනෝ ධාතුවේ තියෙන්නේ. මේක තේරෙනවද බලන්න? මේක හරි ගැඹුරු එකක්. බාහිරේ කිසි දෙයක් නැහැ, තියෙන්නේ සියල්ල මනෝ ධාතුවේ. ඒක ඇත්තද නැත්තද? හරි මම ඔය ඇත්තන්ගේ මේ ප්‍රශ්නයක් අහන්නම්කෝ. බාහිරේ කොස්ගස් තිබේද, මනෝ ධාතුවේ කොස්ගස් තිබේද? මනෝ ධාතුවේ දෙන්නේ කොස්ගස්. බාහිරේ දෙල්ගස් තිබේද, මනෝ ධාතුවේ දෙල්ගස් තිබේද? මනෝ ධාතුවේ දෙල්ගස් තියෙනවා. බාහිරේ මට ඉඩමක් තිබේද, මනෝ ධාතුවේ මට ඉඩමක් තිබේද? මනෝ ධාතුවේ මට ඉඩමක් තිබේද? බාහිරේ දුප්පත් පෝසත්කමක් තිබේද මනෝධාතුවේම දුප්පත් පෝසත්කම් තිබේද? බාහිරේ උගතෙක් නූගතෙක් සිටීද නැත්නම් තමන්ම තමන් උගතෙක් නූගතෙක් කියලා හිතා ගැනීමක් තිබේද? තමන්ම හිතාගත්ත ගැත්තේ. උගත්තු කියන්නේ තමන්ම උගතෙක් කියලා හිතාගත්තා. සම්මතේ උගතෙක් කියලා කියන්නේ පොත් ගොඩක් කියවපු මිනිහටනේ. ලොකු පුස්තකාලයක් තියෙනවා. එයා ලොකු උගතෙක්. අනිත් ඒවා උගත් කන්නේ මේ. අනිත් ඒවා කිසි දෙයක් ඒ උගත් කන්නේ මේ. ඒක වැරදි. අනිත් ශේස්ත්‍රත් උගත්කම් තමයි. ගොවිතැන කරන්න බෑ මහා උගත්කමක් නැතුව. එහෙම කරන්න බෑ. එසා හැම ශේස්ත්‍රයක් තුළම පොල් කඩන එක වුණත් මහාචාර්යවරුන්ට පොල් කඩන්න බෑ. ඒක විශාල උගත්කමක්, විශාල ඥානයක්, විශාල සංයමයක්, විශාල සිහියක්, විශාල කැපවීමක්, පුහුණුවක්, අධ්‍යයනයක් ඕන. හැබැයි අපි ඒකට කියන්නේ උගත්කමයි කියලා. මොකද මේ බුද්ධිලයට ටයිකෝඩ් දාන්න සපත් දාන්න නැති නිසා. එසා ටයිකෝඩ් දාලා ඊට පස්සේ ආවොත් පොල් කඩන්න හරි. කොණ්ඩේ කපන එක වුණා සෑහෙන උගත්කමක් තියෙන්න ඕන. බොහොම ගෙස් ගහට හිතන්න පුළුවන් නෝනක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒක කරන්න බෑ. එසා හැමදාම තියෙන උගත්කම. ඉතින් ඕනම කෙනෙකුට හිතා ගන්න පුළුවන් තමයි උගතෙක් කියලා. ඉතින් මනෝ ධාතුවේ තමයි තියෙන්නේ හැම දෙෙම තියෙන්නේ මනෝ ධාතු. බාහිරේ කිසි දෙයක් නැහැ. බාහිරේ ඔබට වාහනයක් තිබේද? එහෙම නැත්නම් මනෝ ධාතුවේ ඔබට වාහනයක් තිබේද? මනෝ ධාතුවේ ඔබට වාහනයක් තියෙනවා. බාහිරේ වාහනයක් ඔබට නැහැ. බාහිරේ තියෙන අයිතිකාරයෙක් නැති යකඩ ටිකක් විතරයි. මගේ කාර් එක කියලා කියන්නේ සංකල්පේ. මනෝධාතුවේ තියෙන ඔළුවේ රඳවගත්ත දේ. බාහිරේ කිසි දෙයක් නැහැ. තියෙන සියල්ල මිනිසුන්ගේ ඔළු ගෙඩි ඇතුලේ, මනස ඇතුලේ. බාහිරේ කිසි දෙයක් නැහැ. මේක සත්‍ය. මේක ඔබට මට සියලු දෙනාට පොදු වෙන සත්‍ය. මේක තේරුම් ගන්න. මේක අපේ ගමේ පන්සලේ හැමදෙරු තේරුම් අරද්ද ඉන්නේ නැද්ද කියලා බල බල ඉන්න එපා. Taman තේරුම් ගන්න මේක. මම මේක තේරුම් ගත්තද නැද්ද කියලාත් කල්පනා කර කර ඉන්න එපා. Taman තේරුම් ගන්න. තමන් තේරුම් ගත්තොත් ඒක තමන්ට. එච්චරයි. මොකද්ද මේකෙන් තේරුම් ගත්තාම තියෙන වාසිය? අර මෝඩ කමට මේවා තද කරලා අල්ලන ගතිය නැති වෙලා යනවා. තදින් අල්ලන් ඉන්නේ ඒකනේ. පොඩි කාලේ අපිත් එහෙම වැඩක්, මමත් එහෙම වැඩක් කරලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් ටිකට් වල හොය දැකලා තියෙන්නේ එකම විදිහේ අංක තුනක් තිබ්බහම මේ ඒ මුදල දිනු කියලානේ හූරන ටිකට් වල. ඉතින් ඒක ටිකට් පත් වර්ගයේ කොහොම තිබුණා? ඈ ලොකු බින්දු ගොඩක් තියෙන එකම විදිහේ තුනක්ම තිබ්බා. ඉතින් අපි හිතුවා මේ ගාන දැන් ඇදිලා තමයි තියෙන්නේ, ලේසි නෑ, පාසු නෑ කියලා. බොහොම හොඳට පරිස්සමට ආරක්ෂා කරලා තිබ්බා. තියලා තියලා ගිනිච්චාම කිව්වා මේම මේ ටිකට් පත්වල එහෙම නැහැ, මේකේ තුනක් තිබ්බාම දිනුම් වැඩිමිට යවන්න පුළුවන්, එච්චරයි. හැබැයි අපි එතකම මේකේ බොහොම බරපතල වටිනාකමක් දීලා තිබ්බා. පරීක්ෂා කරලා බැලුවට පස්සේ ඒකේ වටිනාකමක් නැහැ කියලා දැම්මම අර රිලීස් කරලා දැම්මා. දැකනේද හැටි? එහෙම තමයි තියෙන්නේ. ටිකට්පත් අරගෙන ටීවී එකේ අදලා නම්බර ටික අදිනකම් හරිය වටිනාකමකින් තියෙනවා. නොම්බර ටික නෑ කියලා දැනගත්තකම මං අතෑරෙනවා. ඉතින් ජීවිතෙත් උහුමයි. ජීවිතේ වටිනාකමක් තියෙනවයි කියලා හිතෙන එක නිසා තමයි මේ ඔක්කොම දුක් විඳින්නේ. දැන් රජකමේ වටිනාකමක් තියෙනවයි කියලා ඒක පටලෝගනේ මිනිස්සු දුක් විඳිනවා. අගමැතිකමේ වටිනාකමක් තියෙනවයි කියලා ඒක පටලෝගන දුක් විඳිනවා. ඊට පස්සේ අපේ අපේ තරාතිරම් වලටත් අපිට තියෙනවනේ තනතුරුනේ. ගෘහමූලික කම මමේ කියලා හිතාගෙන ඒකින් දුක් විඳිනවා. විහාරාධිපති මමේ කියලා හිතාගෙන හාමුදුරුවරු දුක් විඳිනවා. විදුහල්පති මම කියලා ඉඳාගෙන විදුහල්පති දුක් විඳිනවා. ඈ තව 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 එක එක තනතුරු හැදිලා තියෙනවා. බලන්න ඔබේ තනතුරු ඔබ බලන්න. දැන් බලන්න මේ මහා ලොකු දේශකයෙක් කියලා හිතාගෙන මං දුක් විඳිනවා. උගුර ගැලෙනකම් බන කියලා. ඇයි ඉතින් මේ යක්කුන්ට හොඳ බණක් කියන්නත් දෙමෙයි නැත්තම් මගේ කාඩ් එක ගහලා යනවනේ. ඉතින් ඒකට මාර වලියක් කාලා මම පුදුම මේ මේ එකක් කරලා මේ මේ ඒ වැඩේ කරන්න හදනවා. නැත්තම් මේ අය කිව්වොත් එහේ ආපෝ ආවදෝනේ අද දේශනේ අන්තිම සෞත්වේ හැරෙ මේ කියලා කිව්වොත් අපරාධනේ. ඉතින් ඒ නිසා ඒ එහෙමයි කියලා හිතාගෙන ඒ දුක් විඳිනවා. දැන් ඔබත් බලන්න මං දොස්තරේ කියලා ඉඳාගෙන එයා දුක් විඳිනවා. අශ්වයාගේ බූරුවාගේ ඉස්සරහේ රැඳි කැරට්ටලේ වගේ තමයි ජීවිතේ අපේ සංකල්ප අරම. අපිට ලෝකයෙන් අපි තුලින් අපිව අභිප්‍රේරණය කරගෙන අභියෝග දීගෙන මොකද්ද දෙයක් හොයනෝ මිනිස්සු. සාර්ථකත්වය 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 කියලා ඔය ගොඩක් ඔය ඉන්නේ ධනාත්මක චින්තනය උපදේශනය කරන කට්ටියන සාර්ථකත්වය. මොකද සාර්ථකත්වය කියන්නේ ඕ දඩු දෙක දෙක තුනක ගියක් හදන්න ඕන, ලස්සන වටේට මල් පැල හිටවපු, කාර් එකක් ගිහිල්ලා නතර කරන්න පුළුවන් විදියට කාර් එකක් දෙකක් තියෙන, හොඳට ධන තියෙන, මොකද්ද සාර්ථකත්වයක්. ඒ කියන්නේ අපිට සංකල්පමය වශයෙන් සාර්ථකත්වයක් ඔබවන ඔළුවට. එතකොට ඒගොල්ලෝ කියන සාර්ථකත්වය අපි පිළිගන්න ඕන. ඒක තමයි සාර්ථකත්වය කියලා. ඒක නෙමෙයිද වෙලා තියෙන්නේ? සමාජයේ විසින් සාර්ථකත්වයයි කියලා පෙන්වූ දෙයක් පස්සේ නෙමෙයිද ඔබ දුවන්නේ? ඔබේ දරුව දුවවන්නේ. අපි දුවන්නේ, මම දුවන්නේත් එහෙම තමයි. හාමුදුරු දුවන්නේ. නිවන් දකින්න ඕනේ කියන සාර්ථකත්වයක් ගැන අපිට කතා කරා. දැන් අපි එහෙම සාර්ථක වෙන්න දුවනෝ. මම නිවන් දකින්න ඕනේ. මොකටද? සතර අපායෙන් වළකින්නයි. කරපු පෞද්ගලික විපාක දෙන එක අඩු කරගන්නයි. නිවන් දකින්න ඕන. ධර්මයේ කියවෙනවා නතේ ගමස්සන්ති අපායං. අපායට යන්නේ. පවු සේදිලා යනවා. කර්ම විපාකවල බලය අඩු වෙලා යනවා. හැබැයි තෝරගත්තේ නැහැ හරියට නිවනට කොහොමද ප්‍රවේශ වෙන්නේ කියලා. ඒ හිතන විදියට ලේසියෙන් පාසු වෙන්නේ නිවනට ප්‍රවේශ වෙන්න බෑ. බලන්න ඔබ කුමන හෝ සංකල්පයක ගෑවිලා හේතු වෙලාවත් ඉන්නවද කියලා. කිරියාවාදී සංකල්පයේ අකිරියාවාදී සංකල්පයේ ගෑවිලාවත් ඉන්නවද? මමත්වයට ගෑවුණු උත්සාහයක් තියෙනවද? ගෑවිලා හරි උත්සාහයක් තියෙනවද? මමත්වයට ගෑවිලා හරි උත්සාහයක් තියෙනවද? ඔබට තමයි තේරෙන්නේ ඔබ කොහටද හේතු වෙලා ඉන්නේ කියලා. තේරුණා නේද පින්තුනි? ඔබටයි තේරෙන්නේ ඔබ කොහෙද හේතු වෙලා ඉන්නේ කියලා. ඒක අපිට නෙමෙයි තේරෙන්නේ, ඔබේ බඩේ කැක්කම ඔබට තේරෙන්නේ. ඔබම ඉතින් අව්‍යාජ ලෙස කිසිවකට හේතු නොවන්න, කිසිවකට හේතු නොවන්න ඔබ කිසිවකට හේතු නොවෙන්නේ කවද්ද? දැන් මේ පුජ්‍යලවාදය බිඳපු වචන හදන එකනේ හරි අමාරු වැඩේ. මොකද අමාරු වැඩේ පුජ්‍යලවාද? දැන් මම කිසිවකට හේතු නොවන්න කියලා ප්‍රකාශයක් කළා. ඉතින් ඕක පරිපූර්ණ වචනයක් නෙමෙයි යෝග. ඒක මගේ දෝෂයක් නෙමෙයි, වචනවල තියෙන දෝෂේ. මොකද කිසිවකට හේතු නොවන්න කියලා කිව්වහම කෙලින්ම බල්ලා තර්කයක් උපදවන කෙනෙක්, තර්කාචාර්යවරේ තර්කයක් උපදවනවා. කිසිවකට හේතු නොවන්න කියන එකෙන් ඔබ වහන්සේ ප්‍රකාශයක් කළා. එයින් පිළිඹු වෙනවා කිසිවෙක් සිටිනවා එහි. ඒ හේතු නොවිච්ච කෙනෙක් ඉන්නවනේ. කිසිවකට හේතු නොවි කෙනෙක් ඉන්නවා. එබැවින් ඔබ වහන්සේ දේශනා කරන ධර්මයේ නිවන් දකින කෙනෙක් ඇත කියලා මේ මිලිඳු රජුරු වගේ කෙනෙක් ආවොත් එහෙම අහනවා. ඉතින් දීපංගු උත්තර. මම භාවනා කරනවා, මම නිවන් දකිනවා, මම විදර්ශනා කරනවා, මම භාවනා කරනවා, මම මාර්ගඵල ලබනවා, මම මාර්ගඵල ලැබුවා, මම මාර්ගඵල ලැබුවා මම මාර්ගඵල ලැබුවා. ඔය කිසි තැනක නිවන නැහැ. සත්‍ය දකින්නේ මමද? හොඳයි, දැන් මෙතන මම ඉන්නවද නැද්ද? ආද උත්තරේ අතා නොකර ඉන්න වෙලාවට මමෙක් නැද්ද? හිතෙන් හරි හිතුවොත් මමෙක් ඉපදෙනවා. නොහිත ඉන්න වෙලාවට ඒ කියන්නේ අපිට ඌමනා කරන්නේ සතුටකුත් නැති දුකකුත් නැති මමෙක් දැනින්නෙත් නැති එහෙම තත්ත්වයක්ද අපිට ඕන? මේක අපේ මේ කොම්පියුටරයකට සම්බන්ධ කරලා තේරුම් ගමුකෝ. එක එක ෆයිල්ස් ගොඩාක් තියෙනවා කොම්පියුටරයක් ඇතුලේ. ඒ ෆයිල්ස් ඔක්කොම රන් කරන්නේ මොකද්ද? රන් කරන්නේ සිස්ටම් එකකින්. ඒකට අපි කියනවා වින්ඩෝස් කියලා, වින්ඩෝස් 10 ඒ වගේම ආදී වාසේ එක එක නම්බර් වලින් තියෙනවා වින්ඩෝස් ඇවිල්ලා. ඒ වින්ඩෝස් කියන සිස්ටම් එකේ තමයි ඔක්කොම ෆයිල්ස් ටික මේ ඇප් ටික රන් වෙන්නේ. අපි ඔය ෆයිල් ලයින් කරනවා. ෆයිල් ලයින් කරාම සිස්ටම් එක විතරයි තියෙන්නේ. සිස්ටම් එක අයින් කරාම මොකදනේ? ෆයිල් කොහමද? ෆයිල් රන් කරන්නේ සිස්ටම් එකෙන් නම්. එතකොට දැන් ෆයිල් ලයින් කරාම සිස්ටම් එක විතරයි ඉතුරු වෙන්නේ. සිස්ටම් එක අයින් කළාම සියල්ලම නැහැ. ෆයිලුත් නැහැ. ෆයිල් කොහෙද තියාගන්නේ? සිස්ටම් එක අයින් කරා පස්සේ. ෆයිල් මොනවා හරි තිබුණත් ඒව රන් කරන්න සිස්ටම් එකක් ඕන. සිස්ටම් එක නැතුව බෑ. අපි නැත්තම් ෆයිල් ටික ෆෙන් එකකට වෙනම ගන්නත් පුළුවන් නේ. නැත්තම් වෙනම හાર્ඩ් එකක් කඩලා ඒකට දාන්නත් පුළුවන් මේ ෆයිල්ස් ටික. ඒ ඕනම එකක් රන් වෙන්නේ සිස්ටම් එකක් තියෙන්න ඕන. එහෙම නැතුව බෑ. අකුරු බලන්න හරි වීඩියෝ එකක් බලන්න හරි ෆොටෝ එකක් බලන්න හරි ඒකට අවශ්‍ය කරන එක ඕපන් කරන සිස්ටම් එක තියෙන්න ඕන. එහෙම නැත්තම් ඒක කරන්න බෑ. ඒ සිස්ටම් එක අයින් කරාට පස්සේ ඉතුරු වෙන්නේ කම්පියුටරේ විතරයි තියෙන්නේ. මම දකින්නේ රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ සිස්ටම් එක අයින් කරපු කම්පියුටරයක්. සිස්ටම් එක අයින් කරපු කම්පියුටරයක්. හොඳයිද ඔයගොල්ලෝ කැමතිද එහෙම වෙන්නේ? ඔයගොල්ලෝ භාවිතා කරන්න කැමතිද සිස්ටම් එක අයින් කරපු කම්පියුටරයක්? එයා තුල කිසිම දෙයක් ඉතින් රන් වෙන්නේ නැහැ. කම්ම නිරෝධාය සංවත්තති කියපු වගේ කර්මය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් දැන් කර්ම කරන්න බෑ. දැන් සිස්ටම් තියෙනවනේ හැමෝගෙම රන් වෙනවා අර වින්ඩෝස් සිස්ටම් වගේ ඒක 8 9 10 ඔහොමම කියලා නම්බර්ස් වෙනවා වගේම මේ කම්පියුටර් සිස්ටම්ස් වගේම තියෙනවා මිනිස්සුන්ට සිස්ටම් බෞද්ධ සිස්ටම් මුස්ලිම් සිස්ටම් තියෙනවා ශ්‍රී ලංකන් සිස්ටම් ශ්‍රී ලංකාවේ සිස්ටම් එක ඉන්දියන් සිස්ටම් ඒ වගේ එක එක සිස්ටම් දාලා තියෙන මිනිස්සුගේ මැෂින් එක ඇතුලේ ඊට පස්සේ පක්ෂ පාට ભેද සිස්ටම් එක පැවැත්ම සඳහා තරඟය නිර්මාණය කරන සමාජය තුළ තරඟකාරීත්වයකට ඇදලා දාපු නිසා තමයි මේ සමාජයක් මේ විදියට පවතින්නේ. හැබැයි ඒ තරඟකාරීත්වය මේ සමාජයේ විනාශයට හේතු වෙනවා. මොකද තරඟයක් නැත්තේ කියලා මට කියන්නේ. හැම තිස්සෙම අප අතර තියෙන්නේ මොකද්ද තරඟයක්. මල ගෙදරත් තරඟය, මගුල් ගෙදරත් තරඟය, පාසලෙත් තරඟය, පන්සලෙත් තරඟය, මාර්ගඵල නිවන් දකින එකේ තරඟයක් තියෙන්නේ. නැද්ද බල? බණ කියන එකේ තරඟයක්. නිවන් දකින එකේ තරඟයක්. හැම තැනම තරඟ. අහුවෙන්න එපා තරඟයට. භෞතික තරඟවලට අහුවෙන්නත් එපා. ආධ්‍යාත්මික තරඟවලට අහුවෙන්නත් එපා. නිවන් දකින්න එක තරඟයක් කරගන්නත් එපා. දැන් කොහොම ඉන්න ගමන් මේ ළඟ ඉන්න කෙනා නිවන් දකිනවා. අවබෝධයට පත් වුණා. එයා හරිය උද්දාමයෙන් ප්‍රකාශ කරනවා. ඔබට ඇති වෙන හැඟීම මොකද්ද කියලා කියන්න බලන්න. එක්කෝ තමන්ට හීනමානයක් ඇති වෙලා තමන් පලා යනවා, එක්කෝ එන්නේ නැහැ දේශනාවට විවේචනය කරමින්. නැත්තම් තරහේ පැලිපැලි ඉන්නවා. එයා කොහොමද දැක්කේ මං දකින්න නැතුව? මං මෙච්චර කාලයක් ඇවිල් දැක්කේ නැහනේ. නොයෙකුත් විදිහේ දේවල් හිතන්න පුළුවන්කම තියෙනවා. හිතට එන්න පුළුවන්කම තියෙනවා. අදිමානය ඇවිස්සෙන්න පුළුවන්, හීනමානය ඇවිස්සෙන්න පුළුවන්.
එතන
ඔව් ඒ වෙලාවට මෙන්න මෙහෙම හිතන්න. එයා මට පස්සේ ආවට එයා සංසාරේ ගොඩක් බණ දහම් අහලා ඇති, රාතුන්ට උපස්ථාන ආදී කරලා ඇති, ධර්මයේ දියුණු කරමින් ආපු කෙනෙක් වෙන්නේ නැති, ඒක නිසා තමයි එයා ඒ ධර්මය අවබෝධ කරගන්න නැත්තේ. මගේ ටිකක් තව කැපවීම මදි ඇති, මමත් වීරය කරන්න ඕන, මමත් තව උත්සාහ කරන්න ඕන කියලා. තමන් ඇත්තටම පෞද්ගලිකව තමන් හරි නිවිල ධාර්මිකව තමන්ගේ ගමන තමයි යන්න ඕන. හිතට වැටෙන්නවත් නැගී හිටින්නවත් පලා යන්නවත් ඉඩ දෙන්න එපා. ගොඩාක් දෙනෙක් යම් මට්ටමකට මනසින් දියුණු වෙනවා තමයි මෙහිදී. එක්තරා මට්ටමකට ඇවිල්ලා එතනින් එහාට ඒගොල්ලන්ට දියුණු කරන්න බෑ. එතනින් එහාට වචන දරන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ එතනින් එහාට අත්හරින්න සුදුසුකම් ලැබල නැහැ. බුද්ධ කාලෙත් එහෙම හිටියනේ. එක්තරා මට්ටමකට විතරයි ඒගොල්ලොන්ගේ ධාර්මික භාවයේ දියුණු වෙන්නේ. එතනින් එහාට දියුණු වෙන්නේ නැහැ. එතනින් එහාට දියුණු වෙන්නේ නැහැ. ඒක මේ සමාජ ස්වභාවයක් වගේ පේනවා. දැන් බලන්න මේ අධ්‍යාපන ප්‍රවාහයට සියලුම දෙනා උපත ලබන සියලු දෙනාම එකතු වෙනවනේ පාසල් අධ්‍යාපනය කියන එක. නමුත් මේකෙන් එක එක තරාතිරම්වල නතර වෙනවා. සාමාන්‍ය පෙළෙන් කොටසක් හැලෙනවා, උසස් පෙළෙන් තව කොටසක් හැලෙනවා, විශ්වවිද්‍යාලයට තේරීමෙන් එනවා, ඒකෙනත් යන්නේ ටිකයි, ඒකෙනුත් තවත් කොටසක් හැලෙනවා. ඔහොම ප්‍රායෝගික ජීවිතයේ වේවා, විවිධ ශේස්ත්‍රයන් වල වේවා, විවිධ ශේස්ත්‍ර වලින් එතනින් එහාට එයාට යන්න ශක්තිය නැහැ, හරි ආර්ථිකේ නැහැ, හරි මොකක් හරි ප්‍රශ්නයක් මුල් කරගෙන එයා හැලෙනවා. අන්න ඒ වගේ මේ ධර්ම මාර්ගයේදීත් එහෙමයි. එක එක මට්ටමට එයා දියුණු වෙලා එතනින් එහා යන්නේ නැහැ, එතනින් හැලෙනවා. මොකද හේතුව වීරිය මදි, ශ්‍රද්ධාව මදි, ප්‍රඥාව මදි එතනින් එහාට යොමු කරන්න. වාහනයකට එහෙමනේ එක්තරා වේගයක් තියෙනවා, ඒ වේගෙන් එහා ගන්න අමාරුයි. ආර්ථික දියුණුවෙත් එහෙමයි. එක්තරා වේගයකට ගියාම එයාට හිතෙනවා ඒ ඇති කියලා. එයා හිතන නතර වෙනවද නැද්ද? නතර වෙනවා. ඒ වගේ තමයි. මනසෙත් යම් දියුණුවක් තමන්ගේ වීරියේ ප්‍රමාණයට තමයි තමන්ගේ දියුණුව ඇති කරගන්න පුළුවන්. ඊට එහා දියුණු කරන්න යන්න ගිහිල්ලා වැඩක් නැහැ. ඒ අරිහත් ඵල සමාපත්තිය දක්වාම දියුණුව ඇති කරගන්න පුළුවන් අය එන්න අඩු වෙනවා කියලා බණ පොතේ තියෙනවා. මෙතනින් අවුරුදු 1000ක් ගියාම මේ වගේ මාර්ගඵලවලට එන්නේ, මෙතනින් 1000ක් ගියාම මෙච්චරයි එන්නේ. ඔහොම ගිහිල්ලා යන්තම් අර තව තව එහාට යන්න මුල් මාර්ගඵලයේ මාර්ගයට වගේ පිවිසෙන්න විතරයි ඥානයක් තියෙන්නේ. එතනින් එහාට දියුණු වෙන්න හැකියාව නැති අයම වෙලා යනවා. මොකද හේතුව මේ ආධ්‍යාත්මයේ තේරුම් ගන්න ශක්තිය නැහැ. බාහිර යකඩ කැලි හදාගන්න, කොම්පියුටර් හදන්න, රොකට් හදන්න, යුද දේවල් හදන්න උන්ට මොලේ තියෙනවා. තමන්ගේ හිතේ කෙලෙස් පාලනය කරගන්න, දර්ශනය අවබෝධ කරගන්න, සත්‍ය අවබෝධ කරගන්න මොලේ නෑ. ඒවට නෑ. දැන් ඔබේ මනස දියුණු කරගත්ත ප්‍රමාණය ඔබට ඇතිද මදිද? මදි කියලා හිතෙනවා නම් තව ඉස්සරහට යන්න තියෙනවා. ඇති කියලා හිතෙනවා නම් ඒ තමයි තමන්ගේ ශක්ති ප්‍රමාණය. දැන් කඩියානෝ මේ බෙල්ලේ මොනවද තියෙන්නේ කියලා. මේ එකක් තමයි දලයි ලාමා ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදේ ගත්ත එකක්. අනිත් එක තියෙන්නේ මේක බුරුම රටේ සර්ජින් මහානිකාය ආරම්භ වූ ඒ ප්‍රධාන මහා විහාරයෙන් හම්බුණු නායක ස්වාමීන් වහන්සේගෙන් හම්බුණු මාලයක්. මේ දෙකම භාවනාවන් සඳහා යොමු කරගන්න පාෂාණමය ගල් වලින් හදලා තියෙන දේවල්. මේක ශරීරයේ තැවරීමනොත් මේක හොඳයි. අනිත් එක උන්වහන්සේලාගේ ආශිර්වාද අධිෂ්ඨාන බලයන් තියෙන මේ නවගුණ වැල් දෙකක්. ඒවා 108ක් තියෙනවා මේ ගල් වර්ග. අර සාමාන්‍ය ගල් වර්ග වලට වඩා මේක අර පාෂාණමය ලෙඩ රෝග පවසුව කරන ගල් වර්ගයක්කින් සකසලා තියෙන්නේ. ඉතින් මේක වැඩි ගණන් ගන්න එපා. ඒක ඔහේ මගේ කරේනේ තියෙන්නේ. ඔකේ ඔබ බරක් කරගන්න බෝ. අනුන්ගේ කරේ තියෙන එක තමන් බරක් කරගන්න ඌමනාවක් නැහැ. ඒ වයින් බලාපොරොත්තු වෙන්න එපා එක එක දේවල්. එහෙම කරන්න එපා. ඒක කියන්නේ මේක තියෙනවා, මොඩල් තියෙනවා. ඒ මොඩල් එක අපිට ඕන. බුද්ධාගමේ මොඩල් එක තියෙනවා, කතෝලික ආගමේ මොඩල් එක තියෙනවා. එහෙම මෙහෙම එක එක මොඩල් තියෙනවා හදලා. ඒ නිසා මේ මම දකින්නේ අපේ ස්වාමීන් වහන්සේලා වේවා ගිහියෝ වේවා මේ වගේ දෙයක් භාවිතා නොකිරීම වරදක් හැටියට. භාවිතා කිරීම හොඳක්. ඔබ හදිස්සියේ අනුස්සති භාවනාවක් සිද්ධ කරගන්න, මෙනෙහි කිරීමක් කරන්න, ගාථා පාඨයක් මෙනෙහි කරන්නේ මේ ඇටමාලයක් ගොඩාක් වටිනවා. අනිත් එක මෙහෙම දෙයක් මේක වෙන් කරමින් මේක කාලයක් ඒක භාවිතා කරනකොට ඒක යම් ආකාරයකට මේ පිරිත් වීමක් වගේ දෙයක් සිද්ධ වෙනවා. එතකොට ඒකේ යංගෙසේ ආශිර්වාද බලයකුත් තමන්ගේ ඇඟේට උදව්වක් බවට පත් වෙනවා. ඒක භාවිතා කරනකොට ඊට පස්සේ ඒක කරේ යතේ දාගෙන ඉන්නවනේ. දැන් අපි හිතමුකෝ බුදුගුණ වඩනවා කියලා. එතකොට මේ බුදුගුණ භාවනා කරමින් මේක මේ නිරන්තරයෙන් ස්පර්ශ වෙනකොට මේවා යම් බල ගැන්වීමක් ඇති වෙනවා. ඇති වුණාට පස්සේ ඒක තමන් කරේ තියාගෙන ඉන්නකොට තමන්ට ඒකේ බලයේ ශක්තිය ආශිර්වාදය ලැබෙනවා. ඉතින් මේ වගේ දේවල් මිත්‍යාවල් එහෙම නෙමෙයි. ඒවා විද්‍යාත්මක සත්‍යයක් තියෙනවා. විද්‍යාත්මක සත්‍යයක් තියෙනවා. ඉතින් අපිට කායික හා මානසික දෙකක් තියෙනවා. ඉතින් කායික මානසික දෙක සුවපත් වීම සඳහා අපිට මේ බාහිර දේවල් වල තියෙනා වූ ආකර්ෂණය බලයේද, ශක්තියේද, ආශිර්වාදයේදත් වැදගත් වෙනවා. ඒ නිසා මිත්‍යාවල් කියලා හැමදේම නොදන්න දේවල් අහකට දාන්න එපා. ඒවා ලොකු විද්‍යාවක් තියෙනවා. දැන් ග්‍රහ තාරකා කේන්දර එහෙම අපේ සමහර හාමුදුරුවරු ඕව මිත්‍යාවල් කියලා ඈතර දානවා. ඒක මහා විද්‍යාවක්. ඒක වෙනම හදාරන්න ඕන, තේරුම් ගන්න ඕන සත්‍යයක් ඒක. මොන මිනිස්සෙකුට මානසික බලපෑමක් ඇති කරගන්න විදිය මේ ගහකොළ, ග්‍රහ වස්තු වැනි දේවල් මිනිස්සෙකුට බලපෑම් ඇති කරන විදිය, මානසික බලපෑම් ඇති කරන විදිය එහෙම ඇති කරනවා. දැන් මේ රටේ මේ මහා යුද්ධාරව මේවා ටිකක් කලකෝලහල ඇති වුණා. මේක වේලාසරිම්ම කියලා තිබ්බ. මේ වගේ ග්‍රහ යෝගයක් ඇති වෙනවා. මිනිස්සුන්ගේ මොලේ ව්‍යාකූල භාවය වැඩි වෙනවා. වැඩි වෙනකොට රටේ ගිනි ඇවිලීම් සිද්ධ වෙනවායි කියලා. ඉතින් බලන්න සිද්ධ වුණානේ. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් යම් යම් ග්‍රහ සංයෝග ඇති වෙනකොට සුනාමි ඇති වෙනවා. ඒ පොළවේ දෙදරීම් හට ගන්නවා. ඒක සිද්ධ වෙනවා. මොකද මේ අපේ ග්‍රහ මණ්ඩලයක් තියෙන මේක තෙරපෙනවා. ඒ මේව සිද්ධ වෙනවා කියලා ඔයගොල්ලෝ දකිනවා මේ ග්‍රහ සංයෝග ඇති වෙනකොට. එතකොට අපිට ප්‍රධාන සාධකය තමයි චන්ද්‍රයා. චන්ද්‍රයාගේ ගමනේදී අපි දකිනවා මේ ජලය පවා උඩට ඇදලා ගන්නවා චන්ද්‍රයා යන සීමාවේ. එතකොට අපිට දකින්නට ලැබෙනවා එතන විද්‍යාත්මක භාවය. එතකොට යම්කිසි ආකර්ෂණ බල ශක්තියෙන් ගොඩක අපි මේ අපේ පැවැත්ම තියෙන්නේ. එතකොට සියුම්ම බලපාන සිද්ධියක් තමයි මේ මානසික බලපෑම. එතකොට කෙනෙකුට අනුතුරු සිද්ධ වෙනවය, මරණීය තත්ත්ව සිද්ධ වෙනවය කියලා කියන්නේ විශාල වශයෙන් මිනිස්සයාගේ මානසික ව්‍යාකූල ඇති වෙන කාලයක් බලලා ඒ මිනිස්සයට කියන කේන්දරේ මෙයාට මරණීය තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවායි කියලා. ඒ කියන්නේ මනස ව්‍යාකූලයි, ආවේගශීලී භාවයකටපත් වෙනවා. එතකොට ඒ කාලයේදී හදිස්සි අනතුරු මරණීය තත්ත්වයන් ඇතිවීමට පුළුවන් කියලා ශාස්ත්‍රයේ කියනවා. ඒක තමයි හැටි. ඒවත් බලනෝ දැන් අපේ හාමුදුරුවරු ඕන තරම් ඒ කේන්දර ශාස්ත්‍රයේ බලලා තමයි මේ මහාන කරන්නේ. දැන් මාත් එක්ක මහාන වෙන්න හිටිය හරී හීල් තලප කෑල්ල වගේ හරී අහිංසක මූණක් තියෙන එක්කෙනෙක්. ඉතින් අපේ මව්පියෝත් පෙන්නලා කියනවා අන්නර ළමයා වගේ හැදෙන්න ඕන කියලා අපිට කියනවා. අහිංසක මූණක් තියෙන්නේ. නමුත් කේන්දරේ අරගෙන කේන්දර බලන හාමුදුරුවෝ බලලා කියනවා මූ හීල් තලප කෑල්ල වගේ හිටියට මේ අනිත් වෙන අනිත් මහන වෙන්න ඉන්න කෙනාට කියන්නේ මූ ලෝ කණ්ඩපාලයා මූ නම් ඉන්නේ කන්නේ ටික කාලයක් ඉඳලා යයි කිව්වා. ඉතින් ඇත්තටම ඇත්ත. දැන් එයා ගිහිල්ලා දැන් වෙන ජොබ් එකක් කරන් ඉන්නවා. මගේ කේන්දරය අරගෙන බැලුවා. මූනේ බොල බඩුව. එහෙම තමයි උන්වහන්සේගේ කතාව. ජඩයා කියලා කතා කරන්නේ ලොකු හඳුරු. දැන් ඉන්නේ උන්ට කතා කරොත් එහෙම මන්න ගැටි අරන් එනවා. අපි එහෙම කතාවට ආදරේ ඒ වගේ දේවල් වලට ලොකු හඳුරු එහෙම කතා කරනවට. මෙහෙම අර ජඩයා කියලා කතා කරන්නේ. පැරන්නුනේ ටිකක් දැන් උන්වහන්සේලා හැමෝම වගේ අපවත් වෙනවා. ඒ නිසා ඒ 900 ගණන් වල මුල් භාගයේ ඉපදිච්චයි 20 ගණන් වල 19 30 ඒ ඉපදිච්ච කට්ටියන් 30ටත් කලින් ඉපදිච්චයි ඒගොල්ලෝ. ඉතින් කියලා කිව්වා මූ බොලනේ බඩුව මූ හම්බ වෙන්න අපිට අපොයින්ට්මන්ට් දාන්න වෙයියන්නේ ලොකු නාම. ඉතින් මේ ඒ වුණාට ඉතින් අපි නෑ ඒ කාලෙට එහෙම කිව්වා නාන්සලා. ඉතින් ඒ මොකක් හරි දැකපු දෙයක් නිසානේ නේද? දැකපු දෙයක් නිසා. ඉතින් නායක හාමුදුරුවෝ ඉතින් අපි මට හොඳට උගන්වන්න කියලා අර බලපු හාමුදුරුවෝ කියලා ගියා මෙයා සෑහෙන තැනකට එයි කියලා. ඉතින් මට පාඩම් එහෙම හිටින් නැති වෙනකොට ගහලා කියන්නේ අර උන්නාන්ද කිව්වා මේ යකාට හොඳට ඉගෙන ගන්න පුළුවන් කියලා. කො මේ මට මතක හිටින් නැහැ නේ. කියලා කියන. ඉතින් අර මොනම හරි කාලයකදී යුගයකදී එක්තරා ශාස්ත්‍රයකින් ඉහළට එන වගක් හෝ දහමක් දර්ශනයකට පත් වෙන වගක් හෝ එන්නේ තියෙන්නේ කියන්නේ මේ අපි ගෙනාපු දෙයක්. ඉතින් මාත් කල්පනා කරනවා එයි මං යම් තැනක හිර වෙන්නේ නැතර වෙන්නේ නැතුව මෙතෙන්ට ආවි කියලා. මන් දන්නේ නේ. මේ විශ්වීය ස්වභාවයක්. එයි මම නතර නොවුනේ යම් තැනක. එහෙම නතර කරන්න බෑ. මේක ස්වභාවයක් තියෙනවා. විශ්ව ස්වභාවයක් තියෙනවා. විශ්ව ස්වභාවයක් තියෙනවා. එතෙන්ට එයා ගෙනියනවා. එයා කරන කර්මය ධර්මය විශ්වයෙන් ගෙනාපු දේ. ලැබිය යුත්තේ ලැබෙනවා. නොලැබිය යුත්තේ නොලැබෙනවා. ස්වභාවයක් හැටියට ගලාගෙන යනවා. ඒක තමයි විශ්ව ස්වභාවය. බුදුහාමුදුරුවන්ට වුණා දුෂ්කර ක්‍රියා කරන කාලයේදී දුෂ්කර ක්‍රියා කරන බුදුබව ලැබුණා. බුදුබව ලැබුණ කාලයේදී බුද්ධ දර්ශනේ ලෝකේ පුරාම පැතිරිලා ගියා. එක්තරා යුගයක් උදා වුණා. මිනිස්සු බණ ධර්ම අහන්නේ බුදුහාමුදුරු බණ කියන්න එනවයි කිව්වත් මිනිස්සෙක් නේ. ඊට පස්සේ බුදුහාමුදුරෝ මොහොම ගිහලා අවසානේ කවුරුත් බණ අහන්නත් කවුරුත් නැතුවද මන් දන්නේ. අර උපවර්තන සාල උද්‍යානයේ ඒ ආසන්නේ කුඩා නදියකින් වතුර ටිකක් පානය කරලා උන්වහන්සේ පරිනිර්වාණයට පත් වුණා. ඒක ස්වභාවය, ලෝක ස්වභාවය. සුලභ වන දේ අගේ නැතුව යනවා පින්නතුනි. සුලභ වන දේ අගේ නැතුව යනවා. ඒක තමයි ස්වභාවය. පෝසත් පවුලක උපදින දරුවෙකුට ධනය අගේ නෑ. ඇපල් වොච් එකක්, ඇපල් ෆෝන් එකක්, සුපිරි ගණේ ටැබ් එකක්, කම්පියුටර් එකක් අගේද පෝසත් පවුලක ඉන්න කෙනෙකුට? අපෝනේ, ඒක වීසි කරලා දානවා, ඒක දානවා, මේක දානවා. තරහ ගියත් බල්ලන්ට ගහන්නෙත් ඇපල් ෆෝන් එකේ. තේරෙනවද? ඉතින් ඒ නිසා ඒක තමයි කියන්නේ සුලබදීනේ නැ නමුත් අන්ත අසරණ දුගී තත්වයක ඉන්න කෙනෙක් හීනමවනු පාරමිහි පුරනු සතෙන් සතේ එකතු කරනු එහෙම කල්ලා කල්ලා බොහොම අමාරුවෙන් බොරුවට නිකන් ඇපල් නොවන ෆෝන් වලට නිකන් අර කැමරා වගේ අයිකන් එක විතරක් අලෝ ගන්නවා පේන්න. ඒ තමයි හැටි. අර බිල් ග්‍රේට් අඳින ඇඳුමක් අරගෙන අර ගණන් හදලා දාලා තියෙනවා. ෂර්ට් එක ඩොලර් 20යි කලිසම ඩොලර් 40යි. නමුත් දුප්පත් මිනිහෙක් අඳින කලිසම කු ෂර්ට් එක ගණන් හදලා තියෙනවා ඩොලර් 250 300ක් වෙනවා. ෂර්ට් එක කලිසම ඩොලර් 800ක් 800ක් 1500ක් වෙනවා වෙන්න පුළුවන්. මේ දුප්පත් මිනිසයා. හැබැයි අර පෝසත් මිනිසයාද? ඌට පෝසත් කියලා පෙන්වන්න ඕනේ නැහැ. එයා පෝසත්නේ. එයා ඩොලර් 20ක ෂර්ට් එකක් ඇඳගෙන හිටියා. ඩොලර් 40ක කලිසමක් ඇඳගෙන හිටියත් එයා දන්නෝ එයා පෝසත් කියලා. එයාට පෙන්වන්න ඕනේ නැහැ. එහෙනම් අපිට පෙන්වන්න ඕන කොතනද? දුප්පත්. හොඳටම වෙඩින් ගන්න කවුද? දුප්පත් මිනිස්සු. හොඳටම පෝසත් මිනිස්සු එහෙම පුරසාරම් කරන්නේ නැහැ. එයාට එහෙම පුරසාරම් කරන්න ඕනත් නැහැ. එයා දන්නෝ එයාගේ ජීවිතය, එයාගේ ලෝකය මොකද්ද කියලා. හොඳටම මගුල් ගෙවා හොඳටම පාටි කන්නේ මේ දුප්පත් මිනිස්සු. හොඳම මිනිස්සු දන්නෝ එහෙම කෑම බීම දීලා සතුටු කරන්න පුළුවන් මිනිස්සු නෙමෙයි ඉන්නේ කියලා. කෑම ක්ලාස් එක කරනවා මිසක් ඒකේ මහා ලොකු උත්සවයක් නැහැ. මේ මිනිස්යාගේ මිනිස්සයට වෙලා තියෙන දේ හිතා ගන්න පුළුවන්. යම් කිසි නැති දෙයක් පෙන්වන්න අපි උත්සාහ කරනවා. තෙරපිච්ච දෙයකින් නැගිටින්න අපි උත්සාහ කරනවා. මොකද්ද ලෝකයා විසින් අපිට දුන්නු තරංගයක් පස්සේ අපි දුවනවා. කවුරුන් හෝ විසින් කියපු සත්‍යයක් අපි හොයනවා. දැන් කොයි හරි තැනකින් අපිට දැන් වෙනත් ආගමිකව නිර්වාණය කියලා එකක් හොයන්නේ නැහනේ. අපි නිර්වාණය කියලා එකක් හොයන්නේ. එතන නිවන් දකින්නවා, නිවන් ප්‍රාර්ථනා කරනවා, නිර්වාණය හොයනවා. දැන් අපි දෙයිය හොයන්නෙත් නැහනේ. අපි හොයනවා දල්ලා දෙයියෝ. අපි හොයන්නේ. ඇයි හොයන්නේ නැත්තේ? ඇයි අපේ විෂන් එකට ඒක දැම්මේ නැහනේ? අපේ විෂය පද්ධතිය ඒක තිබුණේ නැහැ. දැන් මොලේට වෙච්ච දේ හොයාගන්න මිනිස්සුන්ට. සංකප්ප රාගයක් පස්සේ දුවන්නේ සියලු මිනිස්සු. සංකල්පයක් පස්සේ ඒගොල්ලෝ කවමදාකවත් සත්‍ය හොයාගන්නේ නැහැ. ඔක්කොම සංකල්ප වලින් ඉඳලා මැරිලා යනවා. මිනිස්සු දන්නේ නැහැ මිනිස්සු කොහේ යනවද කියලා. අනේ මන්දා. ඔබේ නිදහස ඔබේ සත්‍ය ඔබ අප්‍රමාදීව වටහා ගන්න තේරුම් ගන්න. දැන් මේ ධර්ම දේශනාව සම්පූර්ණ සම්පින්ඩණය කරලා ගන්න. සම්පින්ඩණය කරලා ගන්න. සත්‍ය කියන එකත් නිත්‍යක් වෙනවා ද කියලා ප්‍රශ්න කරනවා. ඒකෙන් තව පොඩ්ඩක් එක පැහැදිලි කරොත් මහත්මයා. ඔව් සත්‍ය තියෙනවනේ මෙහෙම බෙදිලා තියෙනවා සත්‍ය. පුජ්‍යල සත්‍ය. පුජ්‍යල සත්‍ය කියන්නේ පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට ඒක වෙනස් වෙනවා. පුජ්‍යල සත්‍ය. එයා සත්‍ය කියලා හිතන එක තමයි සත්‍ය. ඊට පස්සේ තියෙනවා සම්මුති සත්‍ය. සම්මුතියේ විසින් පනවන ලද සත්‍ය. දැන් ඔය අපි පාසලෙන් ඉගෙන ගත්තේ සම්මුති සත්‍ය. කවුරුත් බඩ පිටිපස්සට දාලා මෙහෙම අයන්න ඇඳහම ඒකට පුතේ අයන්න පුතේ අයන්න කියලා කිව්වහම ඒක අයන්න. තේරෙනවනේ? අපේ තාත්තා මට කියනවා අයන්න පුතේ අයන්න. මාත් කියනවා අයන්න පුතේ අයන්න කියලා. ෂොක් නේද උදේ? ඊළඟට ආයන්න පුතේ ආයන්න. ආයන්න පුතේ ආයන්න. හරි ෂොක්. මම පාඩම් කරු විදිය ඔය ඈ. ඉතින් මං කියන දේ කියන්න කියලා කිව්වහම ඉතින් ඒ විදියටම කියනවා. ප්‍රඩීසිල්ලා වගේ අන්දරේ වගේ. නේද? ඈ. සම්මුති සත්‍ය. ඒ නිසා අපි අයන්න පුතේ අයන්න ආයන්න පුතේ ආයන්න ඒක එහෙමයි. සම්මුති සත්‍ය අයන්න තියෙනවද නෑ. සම්මුති සත්‍යයක් තියෙන එතන. දැන් සත්‍යයක් නෑ. සම්මුතියෙන් කවුරුත් පිළි අරගෙන තියෙනවා මේක මේමයි කියලා. ඒක පදනම් වෙලා තියෙනවා. සම්මුතියෙන් නියම කරලා තියෙනවා මේක අයන්න ආයන්න කියලා. සන්නිවේදන මාධ්‍යයක් අපි පුරුදු වෙන්න ඕන. සන්නිවේදන මාධ්‍ය තුලින් අපි ඒ සම්මුති සත්‍ය තමයි මේ සැරිසරන්නේ. මේ සමාජ ලෝකයේ මේ සැරිසරන්නේ සම්මුති සත්‍ය. ඊළඟට තියෙන පරමාර්ථ සත්‍ය. එහෙම නැත්නම් අපි ඒකට කතා කරමු විශ්ව සත්‍ය. විශ්ව සත්‍ය. විශ්ව සත්‍ය. විශ්ව සත්‍ය. ලෝක සත්‍ය. ලෝකෝත්තර සත්‍ය. හොමෝ භාවිතා කරනවා අපි ඕ ටිකක් බෙදලා හිමීසරේ තෝරගන්න ඕනේ. එතකොට අපි මෙතෙන්දී සත්‍ය කියලා අරමුණු කරේ කුමක්ද? පුජ්‍යල සත්‍යයක්ද? සම්මුති සත්‍යයක්ද? ලෝකෝත්තර සත්‍යයක්ද කියලා අපි ටක් ගාලා වටහා ගන්න ඕන. මෙතෙන්දී මේ ග්‍රාම්‍ය වෙන්නේ මොන සත්‍යයක්ද කියලා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා විශ්ව න්‍යාය, විශ්ව සත්‍ය, යුනිවර්සල් ලෝ කියලා කතා කරන මට්ටමට. ඒ නිසා අපි කොයි මට්ටමින්ද ඒක ගන්න කියලා හොඳට බලන්න ඕන. ඒ නිසා අපි මෙතෙන්දී සත්‍ය අවබෝධය කියන වචනේදී භාවිතා කරනකොට ඒ ගැඹීර ගැඹුරු අරුතත් එක්ක ඒක පැන නගින්න ඕන. කොහොමද? අර විශ්ව සත්‍යයත් එක්ක. එහෙමනම් විශ්ව සත්‍ය කියන්නේ සම්මුති සත්‍ය නෙමේ, පුජ්‍යල සත්‍ය නෙමේ. කාටත් පොදු, සියලු ආගම්වලට, සියලු ජාතීන්ට, සියලු මානව සත්වයාට, සියලු කාලයන්ට නොවෙනස් වෙන අකාලික සත්‍යයක්. තේරුණානේ? දැන් පුජ්‍යල සත්‍ය කාලෙන් කාලයට වෙනස් වෙනවා. සම්මුති සත්‍ය කාලෙන් කාලයට වෙනස් වෙනවා. අක්ෂර පවා වෙනස් වෙනවද නැද්ද? අක්ෂර වෙනස් වෙනවනේ. අපේ තියෙන බ්‍රාහ්මීය අක්ෂරද දැන් තියෙන්නේ නැහැ නේ. වෙනස් අක්ෂර නේ තියෙන්නේ. ඒ කාලෙදි වෙච්ච ඒවා නෙමෙයි. ඉතින් හැම රටකම, හැම ලෝකයකම, හැම යුග යුග සියවස්වලට වෙනස් වෙනවා. ඉතින් නොවෙනස් වෙන සත්‍ය, අන්න ඒකටයි අපි සත්‍ය කියලා කියන්නේ. සත්‍ය අවබෝධය කියන්නේ අන්න ඇතෙට. වෙනස්සන සත්‍ය. ඉතින් මේව තේරුම් කරලා දෙන්න කියලා අපි වයසට යනවා. අපිට ස්ට්‍රෙස් නෑ, මේ තේරුම් කරලා දෙන්න ගියාම ස්ට්‍රෙස් හැදෙනවා. ස්ට්‍රෙස් හැදෙනවා. ඒක කාට වුණත් දැන් මම බලාගෙන යනවා මේ ලෝක දාර්ශනිකයෝ ඉන්නවනේ අන්තර්ජාලේ, මම ඒගොල්ලෝ දිහා බලනවා. අනේ මේ මිනිස්සේ මම මේ ගිය අවුරුද්දේ එහෙම දැක්ක හොඳට. මේ අවුරුද්ද වෙනකොට සෑහෙන වයසට ගිහිල්ලානේ. ඒකට හේතුව දේශනා ගොඩයි, රටවල් වලට ගොඩයි, සංවිධාන ගොඩයි, මිනිස්සුගේ ප්‍රශ්න ගොඩයි, හමුවීම් නිදා ගන්න වෙලාවක් නැහැ. අර මිනිස්සුන්ට බ්ලෙස් කරන්න ඕන, ආශිර්වාද කරන්න ඕන, නූල් බඳින්න ඕන, මිනිස්සුගේ ප්‍රශ්න විසඳන්න ඕන. මේ මිනිස්සු පුදුම වෙහෙසකට ලක් වෙනවා. අර ජනාධිපති පට්ටම ගත්තා වගේ තමයි. පට්ටම ගත්තාම වැඩිපුර අවුරුදු දෙකක් වයසට යනවා කියනවනේ. වයසට යෑම දෙගුණයක් වෙනවා ඉන්නකම්. නිරල යනවා. තනතුරු ගත්තාම වෙන දේ. ඉතින් ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න ඕන. අපි උත්සාහයකින් මේ යම් දාර්ශනිකයේ ප්‍රකාශයක් කරන්නේ, ඒකට සෑහෙන දිරියක් දීලා, උත්සාහයක් දීලා, සපෝට් එකක් දීලා මේ තමන් මේක තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. අපේ මාතයට හරිද උත්තරේට හම්බුණාද? ප්‍රශ්නට උත්තරේ හම්බුණාද? පරමාර්ථ සත්‍ය සංකල්පයක් නෙමෙයි. ඒක හැම කල්හිම පවතින අකාලිකව, තුන් කල්හිම නොවෙනස්ව අකාලිකව පවතින දෙයක්. ඒක ලෝක සත්‍යයක්, විශ්ව සත්‍යයක්. ඇත්තෙම අපේ තියෙන දෘෂ්ටි සංකල්ප ටික අයින් කරලා දැම්මට පස්සේ අපිට තියෙන විශ්ව සත්‍ය විතරයි. විශ්ව සත්‍ය කියන්නේ මොකද්ද? පුජ්‍යල සත්‍ය, සම්මුති සත්‍ය නැති ක්‍රියාත්මක වෙන විශ්වීය න්‍යාය, විශ්වීය ස්වභාවය. ඒක හරි නිරායාසයෙන් ක්‍රියාවකින් යන දෙයක් නෙමෙයි. හමා යාමක්, ගලා යාමක්, දියව යාමක් විතරයි තියෙන්නේ. ඒ නිසා අපි සත්‍ය අවබෝධ වුවන් හමා යනවා, ගලා යනවා, දියව යනවා වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්. එතන සත්‍ය අවබෝධ වුවන්. සත්‍ය අනවබෝධයේ වූ අය කරනවා, කියනවා, කතා කරනවා, මම කරනවා, මම ඉන්නවා, මම වැඩ කරනවා, මම දිනුවා, මම පරාද වුණා, මම දුක් විඳිනවා, මම පිළිගන්නවා, මම දන් දෙනවා, මම දන් ගන්නවා, මම දන් වළඳනවා, මම දන් දෙනවා, මම ගෙවල් හදනවා, මම ගෙවල් කඩනවා, මම තනතුර ලබා ගන්නවා, මම අධ්‍යාපනය ලබනවා, මම දිනනවා, මම පරදිනවා, මම දුක් වෙනවා, මම පෝසත් වෙනවා, දුප්පත් වෙනවා, ආර්ථිකේ වැටෙනවා, නගිනවා, මේ ඔක්කොම දෙනවා. ආර්ථිකේ වැටුණත් ප්‍රශ්නයක් නැහැ, ආර්ථිකේ නැග්ගත් ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන අල්ලපු ගෙදර එකට වඩා පොඩ්ඩක් හොඳට ඉන්නනේ. ඒ ඇති, ඒ ඇති. ආර්ථිකේ වැටුණත් එකයි, මොකද අල්ලපු ගෙදර එකටත් වැටෙනවනේ. ඒක නිසා ඒ ප්‍රශ්නයක් නැහැ. අල්ලපු ගෙදර එකට වඩා පොඩ්ඩක් හොඳට හිටියාම ඇති. මේ මිනිස්සුන්ගේ සම්ප්‍රදායට අනුව නම් මිනිස්සු හිතන්නේ එහෙමයි. බලන්න මේ විශ්වීය සත්‍ය, මේ ධර්මය ඔක්කොම ටික එකතු කරලා බැලුවට පස්සේ නොකියු දහම ඔබට හදවතට දැනෙනවා ඇති. ස්වාමීන් වහන්සේ නොකියු කියු දහම, මෙතෙක් වෙලා කියු දහම තුලින් නොකියු දහම, කිය උණු දහම, කියු දහම නෙමෙයි කිය උණු දහමක් තියෙනවා යට. ඒකට කියන ගුප්තාර්ථය. ගුප්තාර්ථය තුළ දහම තියෙනවා. අපි ඒ දහම් රස විඳිමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සුවපත් වේවා. අද දිනෙහි අපි දායකත්වයේ සිහිපත් කරන්න කැමතියි. අද දවසේ ධර්ම දේශනා දායකත්වයේ දක්වමින් කටයුතු කරන්නේ පින්වත් වෛද්‍ය සීතාල් විශ්වින්වත් මෙතනිය අරමුණු බවට පත්වන්නේ අපාතරයෙන් සමුගත් සීතාල් විශ් මහත්මියගේ මෑණියන් වන ඇන්සි ගුණවර්ධන පින්වත් මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නටත් පියාණන් වන ඩයස් ගුණවර්ධන පියාණන්ටත් පුණ්‍යානුමෝදනා කරන්නටත් ඒ වගේම ප්‍රේමරත්න අල්විස් මහතාගේ මෑණියන් වන ඇලිස්ටෝනා අතුකෝරළ පින්වත් මාතාවටත් පියාණන් වන සාදිරිස් අල්විස් පියාණන්ට සසර ගමන සුගතිගාමී වීමට සසර යහපත් උප්පත්ති භාවයන් ලැබීමට නිවන් අවබෝධ කර ගැනීමට මේ ධර්මානිසංස බලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උදීෂ පත්මික පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට වෛද්‍ය උපාධියන් සස්සන්දමින් සිද්ධ කරගන්නට සරුවාකාරයේම යහපත සැලසෙන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේට සද්ධර්මය ශ්‍රවණය කරන අයටත් ලෝකවාසී හැම දෙනාටමත් ආයුරාරෝග්‍ය සැපවර්ධනයත් සද්ධර්මය අභිලාෂයන් පූර්ණේ වීමත් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රටට ලෝකයට සිදු වී තියෙන සියලු විපත්ති වලින් නිදහස් වෙලා ලෝකයට සියලු යහපත සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් උත්තුලුව අද දවසේ පින්වත් දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලැබුවේ පින්වත් සීතාල් විශ්වවිද්‍යාලය එතුමියටත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය සද්ධර්ම අවබෝධය තව තවත් දියුණු පමුණුවන්නටත් ආශිර්වාද කරන අතර එතුමියටත් සියලුම සිතුම් පැතුම් යහපත් ප්‍රාර්ථනාවන් විශ්වසිත කරගන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය සද්ධර්මයේ ආශිර්වාදය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලම් ආයුරාරෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්සේ තුචතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතෝ සම්බුද්ධ සරණයි.